Order, please. කතානායකවරයාගේ නිවේදන ගරු මන්ත්‍රීවරුනි පාර්ලිමේන්තුවේ සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරාල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්.ඒ. සුමන්ජිරන් මහතා විසින් විපක්ෂ නායක ධුරය පිළිබඳව 2018 දෙසැම්බර් 18 වෙනි අඟහරුවාදා සභාගර්භයේදී මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් මාගේ අදහස් අද දින ප්‍රකාශ කරන බව ඉදින මා විසින් දැනු දුන් නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් අත්සන් කර විශේෂ කාර්යක සභාවක් පත්වීම මා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති නිසාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරණීය මහතා විසින් එම කාරණයේ සම්බන්ධයෙන් මා වෙත ලිපියක් එවා ඇති නිසාත් ගරු එම්.ඒ. සුමන්ජිරන් මහත්මයා ඒ සම්බන්ධයෙන් අධ්‍යන නැවතක් ලිපියක් ඉදිරිපත් ඇති නිසාත් ඒ සියලු කාරණා පිළිබඳ කරුණු අධ්‍යයනය කර හැකි ඉක්මනින් මාගේ අදහස් මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරන බව මෙයින් දැනීමට කැමැත්තෙමි. දෙවෙනි නිවේදනය තේරින් කාරක සභාවේ රැස්වීමක් අද දින අපරභාග 2ට මාගේ නිලකාමරයේදී පැවැත්වෙච්ච නියමිත බැවින් ඊට පැමිණ සහභාගි වන ලෙස සභික මන්ත්‍රීන් සියලු දෙනාටම මෙයින් කරුණිකව ආරාධනා කර සිටිමි. ලිපි ලේඛනාදිය පිළිගැනීම ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා අනුබල් මංගල සමරවිල
ගරු කතානායකතුමනි අතුරු සම්මත ගිනුම ගරු කතානායකතුමනි අතුරු සම්මත ගිනුම 2019 පළමුවැනි දෙවැනි සහ තෙවැනි උපලේඛන මම ඉදිරිපත් කරමි.
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
මේකෙන් පස්සේ මම කතා කරන කතානායක.
Normally it should be the procedure.
I can move the suspension standing order. I'll start the debate.
Okay. Then it's okay. Okay, go ahead.
Any order 135.
Item 1. House agreed?
Aye.
Item 2. House agrees?
Aye.
Somebody must move that.
I move item 2.
Item 3 then. House agrees?
Aye.
That's all. අද දින නියමිත වැඩ කරතු අංක 1 ගරු ගන්න ගරු රයිල් වික්‍රමසිංහ මැතිතුමා
ගරු කතානායකතුමනි අංක 1 පිළිබඳව යෝජනා කරමින් මම වචන ස්වල්පයක් සඳහන් කරන්න කැමතියි. අයි බලාපොරොත්තු වුණේ නොවැම්බර් 5 වෙනිදා අයවැය ඉදිරිපත් කරන්න. ඒ අයවැයෙන් ජනතාවට සහනයක් ලැබලා දෙන්න. නමුත් ඔක්තෝබර් 26 වෙනිදා ඇති වුණේ අර්බුදය නිසා, ව්‍යවස්ථානුකූල අර්බුදය නිසා ඒ වැඩ කටයුත්ත කරන්න අපිට අවස්ථාව ලැබුණ නැහැ. නමුත් මේකෙන් එකක් කෙලින් එකක් පැහැදිලි වුණා. මේ අර්බුදයෙන් පස්සේ එක කාරණයක් තියෙනවා. මේ රටේ මුදල් පාලනේ තියෙන පාර්ලිමේන්තුවට කියලා. මුදල් පාලනය කරන්න ඕන පාර්ලිමේන්තුව. වෙන කාටවත් Taman කැමති විදියට මුදල් පාලනය කරන්න බැරි වුණා. ඒ නිසා ආණ්ඩුවක් හදන්න පාර්ලිමේන්තුවේ බහුතරය වුමනයි ඒ පාර්ලිමේන්තුව තමයි මුදල් පාලනය කරන්නේ. අපේ ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගෙමුත් ඒ වගේම අධිකරණයෙන් ලැබුණු ඒ තීන්දුව වලිනුත් ඒක ඇත්ත වශයෙන්ම සහතික වෙලා තිබෙනවා. මොකද මේ රටේ ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් බහුතරයක් තියෙනවා නම් පමණයි. විශ්වාස භංගයක් ඇති වුණේ අවස්ථාවේදී ඒ විශ්වාස භංගය පිළි අරගෙන ඉල්ලා අස්වෙන්න තියෙනවා. ඒ විශ්වාස ඒ ඉල්ලා සැනෙම ඇත්ත වශයෙන්ම විශ්වාස භංගය නිසා ආණ්ඩුව එවලෙම අපි සලකන්නේ ආණ්ඩුව විසුරා හැරිය හැටියට. ඒ නිසා අපි දැන් මේවා පිළි අරගෙන තමයි වැඩ කරන්න ඕනේ. අපිට මේ අතුරු සම්මත ගිනුම ගේන්න සිදු වුණේ මේ අර්බුදය නිසා. නැත්තම් අද වෙනකොට විශේෂයෙන්ම ඒ වැඩ කටයුතු සියල්ලක්ම සිදු වෙලා අවසන්යි. එහෙනම් මෙතන පළමුවෙන්ම මේ අතුරු සම්මත ගිනුම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත කරන පියවරක්. මේක ගෙනාවේ ඇත්ත වශයෙන්ම නීතිය විරුද්ධව පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නීති විරුද්ධව මේ පාලනය කරන්න ගිය අවස්ථාවක පාර්ලිමේන්තුව ඔය අනුව විසුරුවා හැදියා නම් ඇත්ත වශයෙන්ම අද අතුරුක සම්මත කිවිඳුමක්වත් ඉදිරිපත් කරන්න බැරි වෙනවා. මුදල් නැති වෙනවා මේ වැඩ කටයුතු කරගෙන යන්න. අපිට ජනවාරි පළවෙනිින් දැන් මුදල් යොදවන්න පුළුවන් එහෙනම් ජනාධිපතිතුමාට ඡන්දය පවත්වන්නේ. ඒත් පඩිජවන්න මොකක්වත් මුදල් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ජනවාරි පළවෙනිදා මුදල් නැතුව. දැන් මේ මුදල් ලබා ගන්න තමයි අපි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම සංවර්ධන වැඩ කටයුතු ගණනාවක් නැවතුණා. ගම්පෙරළියේ වැඩසටහන් නැවතිලා තියෙනවා. මම විශේෂයෙන්ම කියලා තියෙනවා ස්වදේශ කටයුතු ඇමතිතුමාටත් මුදල් ඇමතිතුමාටත් ගම්පෙරළියේ වැඩ කටයුතු පටන් ගන්න එනසුමානේ දිසා ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් මේ වැඩ කටයුතු පටන් ගන්න ඌමනා මුදල් අපිට පුළුවන් ජනවාරි මාසෙ ඉඳන් යවන්න. ඒත් ඒවා කල් දාන්න එපා. මේවා මේ අවුරුද්ද අවසන් කරන්න තිබුණේ ඒවා. එස්තමේන්තු අරගෙන කොතනද නැවතුනේ මොකද්ද සිදුනේ කියලා ඒ වගේම ප්‍රකාශ කරන්න ඕමනේ. මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ කතානායකතුමනි. මම කියන්න කැමති අපිට අපි මේ අවස්ථාවේදී පෙට්‍රෝල් ඔක්ටේන් 92 ලීටරය රුපියල් 125ට කියනවා. ඒ කියන්නේ රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ඔක්ටේන් 95 149 රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ලංකා ඔටෝ ඩීසල් 101 රුපියල් 5කින් අඩු කරලා තියෙනවා. ඩීසල් සුපේ 121 රුපියල් 10කින් අඩු කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මුදල් ඇමතුමා සඳහන් කරයි කොහොමද මේක කරන්න තිබුණේ කියලා. ඒත් මම විශේෂයෙන්ම මේ ගැන කියන්න කැමතියි. මම තව එකක් තියෙනවා. මම කනගාටුයි කියන්නේ. මම දැක්කා අද පත්තරේ විශාල කරුණු තියෙනවා කැබිනට් එකේ කවුද ඉන්නේ නැත්ද කියලා. කැබිනට් මණ්ඩලයේ සියල්ලම ඇමතිවරු කැබිනට් පිට ඇමතිවරු නියෝජනය පත් කරයන් පස්සේ මම පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්න. මොකද කැබිනට් මණ්ඩලයේ වක් කියන්නේ පාර්ලිමේන්තුවට. කැබිනට් මණ්ඩලය කවුද දැම්මේ නැද්ද කියලා. සමහර කාරණා අපි ජනාධිපතිනික සාකච්ඡා කරගෙන යන අපේ වෙන වෙන මත තියෙනවා. මට පුදුම වුණේ මේ මං එව්වේ නැතිනම් උත් එවලා තියෙනවා. මං දැක්කා මේ අපේ විජිත මුනි සොයිසම් මන්ත්‍රීතුමාගේ නම් මං එව්වේ නෑ. මම ඉතින් විජිත මුනි සොයිසා හැම මන්ත්‍රීතුමා හරි වාසනාවන්තෙක්. මොකද හැම මාධ්‍යයටම නඩු දැම්මහම කොච්චර හම්බෙයිද මිලියන 100ක් එකතු කරයිද? ඔයගොල්ලෝ එක්කෙනෙක්ගේ මිලියන 10 ගත්තොත් කොහමද? ඉතින් 3-4 දෙනෙක් ඉන්නවා. මෙහෙම මේ මං එව්වේ නැති ඒවා. මං මගේ මට ඕන ලියුම මම ඉදිරිපත් කරන්න බලයි. මං සම්පූර්ණයෙන් මේ සභාවට ඒ කාලේ කියන්නේ. මොකද සභාවට තියෙන්නේ මේකයි කියන්නේ කළු මාධ්‍ය කියලා. මේ අපි දැක්ක මේ මාධ්‍ය කළු මාධ්‍ය ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් මොකද්ද කරේ කියලා. දැන් මේක අපෙන් ඇහුවද? මගේ කාර්යාලයෙන් ඇහුවද? මම කතාව දානවද මාධ්‍ය? මේව නිවැරදි කරනවද? සල්ලි තියනව නේද ගෙවන්න? ඒක එතුමලා නඩු දානවා නම් මං හිතන්නේ එතුමලට කරන්න පුළුවන් හොඳ එක. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ඡන්දයට ඕන තරම් මුදල් හොයා ගන්න පුළුවන්. ඒ මං කියන්නේ පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මං හිතන 5-6 දෙනෙක්ට. ඔව් ඔබතුමාට මේවා කරන්න පුළුවන්. අපි මෙතන සාමාන්‍ය කාර්යකද නං එවන්නේ මේ අගමැති කාර්යාලේ. අපි කතා කරගෙන යනවා. අපිලත් මේවා නිකන් එකසාරේ හැප්පිලා කරන්න ඕම නෑ. කතා කරලා විසඳ ගන්න පුළුවන් ඒවා. අපි විසඳගෙන යමු ඉදිරියට. ඒක පාර්ලිමේන්තු වැඩ කටයුත්ත. කොහොමද මේ මාධ්‍ය මේගොල්ලෝ බැලුවේ ඔක්තෝබර් 26 වෙනිදා ඉඳන් ඔක්කොම ලොකු ඒවා බලන්නද? මං හිතන්නේ මේ කළු මම දැන් අපි යෝජනා කළේ මේ කළු මාධ්‍ය ගැන ජනවාරි මාසේ අපි හොඳ විවාදයක් මෙහි තියලා නම් කරන්න ඕනේ. ඔක්කොම නම් කරනවා උඩ ඉඳන් පල්ලෙහාට. ඒ ගැනත් මං බලාපොරොත්තු වෙනවා මාධ්‍ය අපිට දෙයි කියලා සම්පූර්ණ සජීව විකාශනයක් ඒවා ගැන කියනකොට. මේ දෙකම දෙපැත්තෙන් පුළුවන් මේක සෙල්ලම් කරන්න. අපිට මාධ්‍ය නැති කරන්න වැඩක් නැහැ. ඒත් රටේ හෙලි කරන්න ඕනේ. ඔයක අපි තමයි නිදහස් මාධ්‍ය සටන් කරේ. අනාගතයේත් තියෙනවා. ඒත් කියන්න ඕන කරුණු ටික මම කියනවා. ඒක නම් කිසිම මේකක් තියාගන්න එපා. කරුණා කළා චෙක්පත් ලෑස්ති වෙලා තියන්න මේ මන්ත්‍රු 4-5 දෙනාට අඩු ගන්න මිලියන 50ක් 100ක් 200ක් ගෙවන්න. ස්තුතියි.
අරුවා මංගල සමරිවිර මැතිතුමා.
අරු කතානායකතුමනි, 2019 වර්ෂය සඳහා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරන මේ මොහොතේ මටත් වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. දින 54ක් තිස්සේ ගරු කතානායකතුමනි, මුළු මහත් රටම විශාල දේශපාලන හරි සහ ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් අනතුරුව නැවතත් රටේ ආර්ථිකය නීති රීති පරිදි කළමනා කිරීමේ වගකීම යලි වතාවක් අප වෙත පැවරී තියෙනවා. ඇත්ත වශයෙන්ම ඔක්තෝබර් මාසේ 26 කළු සිකුරාදා දිනේදී විවස්ථාදායක කුමන්ත්‍රණයකින් අප රජය ඉවත් කරන්නට කටයුතු කරා. එසේ කටයුතු කරලා දින 54ක් තිස්සේ අපේ රටට නීත්‍යානුකූල ආණ්ඩුවක් තිබෙන්නේ නැහැ. නීත්‍යානුකූල අගමැතිවරයෙක් හිටියේ නැහැ. නීත්‍යානුකූල මුදල් අමැතිවරයෙක් හිටියේ නැහැ. නීත්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් තිබුණේ නැහැ. අනේ නිසාම ඇත්ත වශයෙන්ම රටේ මුළු රටම විනාශයේ මුඛයට මේ මාස එකහමාර තුලදී අපි අදගෙන ගියා. අද අපිට මේ අතුරු සම්මත ගිවිසුම සම්මත ගිනුම සම්මත කරගන්නට බැරි වුණා නම් මේ ගිනුම දෙසැම්බර් මාසේ 31 වෙනිදාට ප්‍රථම සම්මත නොවුණා නම් මීට සති කිහිපයකට ප්‍රථම පාර්ලිමේන්තුවේ කියපු පරිදි ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා මුළු රටම මහා ආර්ථික අර්බුදයකට යනවා. මේ රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි වෙනවා. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙනවා. සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධිය ගෙවන්න බැරි වෙනවා.
ගරු කතානායකතුමනි, මේ සභාව නොමග යැවීමේ ප්‍රකාශයක් දැන් දෙවතාවක් සිද්ධ වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළංගු වුණා.
ඒකයි පස්සේ මාස අවස්ථාව
දෙන්න. මාස 3ක කාලයකට මුදල් වියදම් කිරීමේ බලය.
That's not allowed. That's not allowed. Go ahead.
ගරු කතානායකතුමනි, ඒ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන බවට මේ විවස්ථාදායකයේ දෙවතාවක්ම අපි ඔප්පු කරා. ඒ වගේම අධිකරණයනුත් මේ රජය විවස්ථා පත් කර රජය අගමැතිවරයා නීත්‍යානුකූල නොවන බවට විවස්ථාදායකයත් අධිකරණයත් දෙකම පිළිගත්තා. ඒ නිසා මම දිගින් දිගටම කියන්නේ එදා පත් වුණේ ආණ්ඩුවක් කියලා. ඔබතුමාලා කියපු විදියට ගියා නම් ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට අපේ රට ග්‍රීසියටත් වඩා ආර්ජෙන්ටීනාවටත් වඩා බරපතල ආර්ථික අර්බුදයකට තල්ලු වෙනවා. මේ අපි විතරක් නෙමෙයි කියන්නේ, මෙන්න තමුන්නාසාගේ මහලුකු ගුරා, තමුන්නාස්ලාගේ ආර්ථික උපදේශක, තමුන්නාස්ලාව එදා පත්තර ගත්ත මහ බැංකුව අධිපති, ඒත් එතුමා මොකද්ද කිව්වේ? දෙසැම්බර් මාසේ 12 වෙනිදා එතුමාම කියනවා, දේශපාලන අර්බුදය තවත් දීර්ඝ වුවොත් ආර්ථිකයේ දැවැන්ත පරිහානියක් කියලා. මෙන්න මේ කිව්වා. ඒ වගේම මම දැක්කා ඒ හිටපු අපේ ඊනියා උදල්පතුමත් ඉනියාගමැතුමත් මන් මට ඔබතුමා ගැන දුකයි. ඔබතුමා සාමාන්‍යයෙන් ලනුකන්නේ මේ සවේ කෑවා. සාමාන්‍යයෙන් ලනුකන් මිනිහෙන් නෙමෙයි ඔබතුමා. මේසරේ කම්බයම්ම කෑවා. අපේ දකුණ මිනිහෙකුට ඔහොම වුණාම අපිට පොඩ්ඩක් දුකයි. ගරු කතානායකතුමනි, එතුමත් මන් දැක්කා ඒ කාලෙම කියනවා, අපි කිව්වයින් පස්සේ ඔව් මෙහෙම ගියොත් එහෙම ග්‍රීසිය වගේ පත්වෙයි කියලා. ඇත්ත. මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක තමයි අපි දැන් යලි වතාවක් නීත්‍යානුකූල ලෙස මේ රටේ ආණ්ඩුව හැටියට පත් වෙලා අද නීත්‍යානුකූල ලෙස මෙම අතුරු සම්මත ගිනුම ඉදිරිපත් කරනවා. මෙතනදී මම දරු සභාවට කියන්න කැමති දරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ පාර්ලිමේන්තුවේ සිටින සියලුම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු නවජවයකින් අපි ළඟ කරගෙන යතු ආර්ථික ඉදිරිපින්ම ලබා දීමට පූර්ණ කැපවීමෙන් සේවය කරන අතවසේම අපි බලාපොරොත්තු වෙන ඔබතුමාලත් ඒ සහයෝගය ලබා දෙයි කියලා අපි දැන් මේ වගේ දනු දෙන්නේ නැහැ තමුන්නාන්සලාට අපි කියන දේ කෙලින්ම කියලා තමුන්නාන්සලාගේ සහයෝගයත් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි 2019 වර්ෂය සඳහා අපගේ රජය විසින් නව අයවැයක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා ඒ කළු සිකුරාදා ඔක්තෝබර් 26 වෙනිදා 2019 අයවැය මම සම්පූර්ණයෙන්ම අවසන් කළා ඇත්ත වශයෙන්ම මගේ කතාව මගේ කම්පියුටරේ එදා රාත්‍රියේ ගහගෙන ඉන්නකොට තමයි මට අපිට ආරංචි වුණේ මේ කුමන්ත්‍රණය සිදු වෙලයි කියලා අනේ එහෙමනම් දැන් ඔව් ඇත්ත වශයෙන්ම පස්සේ තමයි මට තේරුනේ මහින්ද රාජපක්ෂ ඇමතිතුමා මට කියපු දේ මොකද්ද කියලා. ඔව් ඒක ඇත්ත එතුමා මට දවාලියෙන් මොකද කිව්වා කැන්ටිමේදී. මට කිව්වා අපේ ආණ්ඩුවට එකතු වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා එතුමා සුපුරුදු පරිදි දවහීන දකින්නයි කියලා. බලනකොට ඒක ඇත්ත වුණා හවස වෙනකොට. කෙසේ වෙතත් ඒ කියන්නේ ඔබතුමා මේ කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක්. දැනගෙන හිටියේ අපි හිතුවා ඔබතුමා අහිංසකවම මේ ගිහිල්ලා අපිට නම් කිව්වා ඔබතුමා ශැංගිලියා හෝටලේ ඉන්නකොට කෝල් එකක් ආවලු එන්නේ කියලා ඔබතුමාගේ භාර්යාවවත් දන්නේ නැතිලු ගිහිල්ලා හැමින් අගමැති හැටියට දියුරුන් දීලා ආවයි කියලා. ඒක මම පිළිගන්නවා. කෙසේ වෙතත් ගරු කතානායකතුමනි එසේ වුවද නව දැක්මක් සහිතව අපගේ ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් නව අයවැයක් 2019 වර්ෂය වෙනුවෙන් අපි ඉදිරිපත් කරන තෙක් ඇත්ත වශයෙන්ම මම අර කියපු හදපු අයවැය සංශෝධන සහිතව අපි ජනවාරි මාසේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පෙබ්‍රවාරි මාස දක්වා බොහෝ විට ඒ විවාදය ගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. එතෙක් රජයේ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවරයන් ගැනීම වගකිවිය යුතු රජයක් ලෙස සිදු කිරීමට පියවර ගත යුතු වෙනවා. ඒ අනුව අද දින විවාදයට ගනු ලබන 2019 වර්ෂයේ මුල් මාස 4 සඳහා සකස් කළ අතුරු සම්මත ගිණුම වෝට් ඔන් account දැන්තමත් මේ ගරු සභාවට ඔබතුමාට ඉදිරිපත් කළා තියෙනවා. ගරු කතානායකතුමනි 2019 වර්ෂය සඳහා නව අයවැයක් ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බැවින් අතුරු සම්මත ගිණුමක් මුදල් වෙන් කර ගැනීම සිදු කළ යුතුව තිබෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතිහාසය පුරාවට විවිධ අවස්ථාවන්වල මෙතෙක් මෙසේ අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වෙන් කර ගැනීම සිදු කර තියෙනවා. 1931 රාජමන්ත්‍රණ සභාවේ එවකට ප්‍රධානියා ලෙස කටයුතු කරපු සර් ඩී.බී. ජයතිලක මැතිතුමා ලීඩර් ඔෆ් ද ස්ටේට් කවුන්සිල් විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් තිබූ අතර එයට හේතුව වූයේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පත්කොට අයවැයක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීමයි. මෑත ඉතිහාසයේ ගත්තත් 1995 2002 සහ 2010 වර්ෂවලදී අතුරු සම්මත ගිණුම් මගින් මුදල් වෙන් කර ගැනීමට සිදු කර තිබෙනවා. ගරු කතානායකතුමනි ඒ අනුව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සුවිශේෂ දෙයක් නෙවෙයි. මේ පසුබිම තුල 2019 මුල් මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් මගින් දැන්ට සිදු කරන ලබන පුනාවර්ධන හා මූලධන වියදම් සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 795ක් හා රුපියල් බිලියන 965ක්ද අත්‍විකාරම් ගිණුම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 5ක්ද 2000
මන්දන කතාව දි ගන්න පුළුවන් මැතුම. ගරු බන්දුර ගුණවද මැතුම ඔතේ කතාව දි පැහැදිලි ගන්න නැත්නම් ගරු බන්දුල ගුණවාදන මහත්තයා ඉල්ලීමක් කරනවා ඉල්ලීමක් කරනවා ඔබතුමාට වෙලා වෙදී කතා කරගන්න නැත්නම් පැහැදිලි ඒක අහන්නනේ ඔබතුමා අහන්න
ඒක පස්සේ අහන්න මම කියන්නම්
කාටවත් පුළුවන් ඔබතුමා කතා කරගන්න
ඔබතුමාගෙන් අහලා තමයි මම ගියා වෑයත් හැදුවේ මතකනේ අපි කොහේ වගේ සුහදත්වයෙන් වැඩ කරේ ඔබතුමාලා ඇවිල්ලා අපි ඔබතුමාලාගේ යෝජනා බාරගත්තා.
නෑ ඔබතුමාට අවස්ථාවක් ලැබෙනවනේ. කතාව ඉතින් පැහැදිලි ඕන පැහැදිලි ඔක්කොටම
කතා මං කියාගෙන යන්නම් කියාගෙන.
සාධාරණ නෑනේ ගරු ආචාර්ය ගුණවර්ධන මහත්මයා.
කෙසේ වුවද 2019 වර්ෂ සඳහා විසර්ජන පනත මගින් මුදල් අනුමත කර ගැනීමේදී මෙම වියදම් දෙකී විසර්ජන පනත යටතේ සිදු කළ වියදම් ලෙස සලකා කටයුතු කරනු ඇත. ගරු කථානායකතුමනි, මා 2018 ඔක්තෝබර් මාසයට පෙර අත වශයෙන්ම මේ කළු සිකුරාදා ඒ කළු කුමන්ත්‍රණය සිදු වෙනකොට රටේ පැවති ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් වචන කීපයක් කියන්න කැමැති. 2018 පළමු මාස 6 තුල අපිට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගන්නට හැකි වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට 1950 ගණන් වලින් පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රයිමරි බැලන්ස් එකේ සර්ප්ලස් එකක් අපිට පෙන්වන්නට පුළුවන් වුණේ 2018 වර්ෂයේ. ඔක්තෝබර් මාසයේදී උද්දමනය 0.1% තත්වයකට ළඟා වෙලා තිබුණා. ඒ වගේම රටේ විදේශීය ප්‍රාග්ධන ඉතිරිය ඩොලර් මිලියන 8000කට විතර පවත්වාගෙන යන්නට අපිට පුළුවන් වුණා. 2017 වර්ෂයේ ලංකාවට වැඩිම විදේශ ආයෝජන ලැබුණා වගේම ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ප්‍රමාණය වාර්තා කරා. ඒ සම්බන්ධයෙන් මලිත් සමරවික්‍රම ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට කීප වතාවක්ම කරුණු ඉදිරිපත් කළා තියෙනවා. එවගේම ජාත්‍යන්තරව ලංකාවේ වත්කම් සහ ණයවර තක්සේරුවල අගේ ස්ථාවර වෙලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දෙන සහයෝගය මේ නිසාම අපේ ආර්ථික කළමනාකරණය නිසා අපේ ආර්ථික විනය නිසා ඒ අය ඒ ලැබෙන සහයෝගය ඉහළ දැම්මා. අප විසින් රටට ඉදිරිපත් කර සංවර්ධන වැටසහතාන් ඉතා ශක්තිමත් ලෙස ආර්ථිකය ප්‍රසාරණය කිරීමට දායක වෙමින් පැවතුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් පමණක් විශේෂයෙන්ම මේ රට විවසායකයන්ගේ පරාදේශයක් බවට පත්කිරීමේ වැඩසටහන ඔබතුමාලාගේ අයටත් පක්ෂභේදයෙන් තොරව තරුණ විවසායකයන්ට සහ අනිත් අයට ලබා දුන් මන් දන්නවා උදාහරණයක් හැටියට මැදමුලන බෙලියත් ආසනේ මෙතුමාගේ ක්‍රියාකාරී සමාජිකයනුත් මේ ණය මුදල ලබා ගත්ත අපි ඒව නැවැත්තුවේ නැහැ. මගේ මාතර ආශ්‍රයේ විපක්ෂ නායක ඒත් ඔබතුමාගේ පක්ෂ කෙනෙක් මේ ණය මුදල් ලබා ගත්තා. මෙන්න මේ විදිහට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ වැඩසටහන අපි ලංකාව පුරාම ආරම්භ කළා තිබුණේ. මේ වැඩසටහනේ පළවෙනි මාස 5 තුල රුපියල් මිලියන 50,000ක් බිලියන 50ක් ට වැඩි බැංකු ණය අපි ඒ මාස 5ේදී ලබා දීලා තිබුණා. ඒ තුලින් ව්‍යාපාරිකයන් 35,000කට වඩා සවිබල ගැන්වීමක් හැකි වුණා. මේ සඳහා රජය විසින් ලබා දෙන පොලිස් අහන ප්‍රමාණය රුපියල් මිලියන 5,000කට අධිකයි. පොලිස් අහන මත පදනම් වෙමින් කෘෂිකාර්මාන්තයේ අපනයන කර්මාන්තයේ තොරතුරු තාක්ෂණය සංචාරක ව්‍යාපාර වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක මේ පිබිදීම දක්නට ලැබුණා. දැනට ඔබතුමාලාගේ කුමන්ත්‍රණය නිසා කඩාගෙන වැටෙන සංචාරක ශේෂ්ත්‍රයේ හෝම් ස්ටේ ව්‍යාපාරිකයන්ටත් අපි රුපියල් මිලියන 5ක් ණයක් ලබා දීමේ ඉතා සාර්ථක වැඩකටයුත්තක් ආරම්භ කළා. එතුලින් රටේ ආර්ථිකය ප්‍රසාරණය වීම පුද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය හරහා සිදුවෙමින් පැවතුණා මේ තත්ත්වය ඇති වෙනකොට. එවැගේම ගම්පෙරළිය වැඩසටහන අත වශයෙන්ම ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් ලබා දීලා තියෙන ආසනයකට මේ වැඩසටහන යටතේ අපි එක ආසනයකට රුපියල් මිලියන 200ක් දුන්නා අන්තිම මාස 5ට මාස 4ට. ඒක අපි දුන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට නෙමෙයි, අපේ මේ මැති ඇමතිවරුන්ට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට, අපේ මහින්ද අමරවීර ඇමතිතුමා,
මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම කොට්ටාසයක් සඳහා එතුමාට මේ මුදල් ලැබුණ. ඒවගේම අපේ අනිත් ප්‍රබල අපේ කැබිනට් මණ්ඩලයේ හිට ඇමතිවරුන්ට විතරක් නෙමෙයි, ඔබතුමාලාගේ පක්ෂයට බැඳිලා ඉන්න දන්දනේ, ඔබතුමාගේ පක්ෂය කිව්වම දැන් ටිකක් බය වෙනවා, පිළිගන්නවත් දන්නේ මොකද්ද කියලා. පක්ෂය රං කියන්නේ අර පොහොට්ටුව අත නෙමෙයි පොහොට්ටුව. ඒ පක්ෂයේ ඉන්න අයටත් මට ආරංචි සහමාර සංවිධායකයෝ ඒ අරගෙනේ මුදල කටයුතු කරනවා. නමුත් මට කනගාටු හිතුනේ ගරු ඊනියා මුදල් ඇමතුමනි, ගරු බොරු මුදල් ඇමතුමනි, මේ විහිළුවක් කරේ ඊනියා මුදල් ඇමතුමනි කියලා මම ඔබතුමාට ආමන්ත්‍රණය කරේ නෑ. නමුත් මට පොඩි කනගාටුවක් හිතුනේ, මෙච්චර කළත් ඔබතුමා මුදල් ඇමති වෙලා ඉස්සෙල්ලම කරලා තියෙන්නේ කැබිනට් පත්‍රිකාවක් දාලා ගම් පෙරළිය නවත්තලා තියෙනවා. සම්පූර්ණයෙන්ම මුදල් අක්ෂිතවන්නේ කිව්වලු. ඉතින් මම ඊයේ අමාත්‍යංශයට ගියාම කිව්වා ඔබතුමා එක කියලා තියෙනවා මේක නවත්තන්නේ කියලා. මම කිව්වා මං දැන් කියනවා ඒක ආරම්භ කරන්නේ, ආරම්භ කරනවා විතරක් නෙමෙයි, අපි හැම ආසනයකටම මිලියන 300 දක්වා ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා දෙනවා. ඔබතුමාට උනත් ඕන වෙලාවක අපි දෙන්නේ. වැටිවරණයක් තියෙන්නේ තව අවුරුදු දෙකකින්නේ, 2020 අගෝස්තු මාසේ. ඒ වගේම මෙන්න මේ විදිහට විශාල වැඩ කොටසක් අපි විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් ඩිස්ත්‍රික් ලේකම්වරුන්ට මම වහාම ඉල්ලා සිටිනවා, ඒ නවත්තපු වැඩ ඉක්මනටම අද හෙට ඉඳලාම පටන් ගන්න කියලා නත්තල් ඉවරනවා. ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව සිහින මාවනින් සිටින අපිට හිමිවිය යුතු ආර්ථික පින්ම ලබා ගැනීමේ අදිතාලම අපි දමා තිබුණා. ඒ වගේම ඉන්දියන් සාගරයේ වෙළඳ කේන්ද්‍රස්ථානයේ බවට පත්වීමට ලංකාවේ ඉතාම ඉක්මනින් හැකියාවක් තිබුණා. කෙසේ වුවත් ඔක්ටෝබර් 26 වෙනිදාන් පසු රට තුළ විශාල ආර්ථික පසුබැස්මක් ලක්ෂණ පෙන්වුවා. මම සරලව කරුණු කීපයක් ඉදිරිපත් කරන්නම්. ලෝකයේ තිබෙන ප්‍රධානම ණයතක්සු කිරීමේ ආයතන තුනම ලංකාවේ වත්කම් හා ණයතක්සු තක්සේරුව පහළ දැම්මද, ක්‍රෙඩිට් රේටින් ඒක පහළ දැම්මා. රට තුල පොලි අනුපාතය 0.85කින් ඉහළ යාම තුල රජයට දැරීමට ඇති විවිධ වැය වගකීම් ඉහළ ගියා. අපේ මූල්‍ය වෙළඳ පොලේ ගත්තොත් රුපියල් මිලියන 66,500ක ප්‍රමාණයෙන් විදේශයට ගලා ගියා. මෙන්න මේ කෙටි කාලය තුලදී ලෝක වෙළඳ පොලේ තෙල් මිල 137කින් අඩු වුණත් රුපියල් කඩා වැටීම නැවතුන්නේ. මට මතකයි ඔබතුමා මේ ගුමන්ත්‍රණය කරන්න ඉස්සෙල්ලා අන්තිමට හැමදාම මෙතනට ඇවිල්ලා මට බනිනවා මේ රුපියලේ අවප්‍රමාණය වීම මේගොල්ලන්ට බැහැයි කිව්වා, අපිට දෙන්නේ කිව්වා මේක කරන්න. අපි තමුන් ආශාවට බාර දෙනකොට ගරු කතානායකතුමනි රුපියල තිබුණේ 172.82ට 172.82ට තිබුණේ. ලෝකයේ අනිත් රටවල් විශේෂයෙන්ම අපි වගේ ඉතා බැරෑරුම් තත්වයකට මුහුණ දුන්නත් අපි 172 රුපියල ස්ථාවර කරගත්තා. ඔබතුමා කිව්වා නෑ අපිට දුන්නොත් අපි පෙන්නන්නම් කියලා. මොකද වුනේ මේ මාසය ඇතුළ වෙනකොට 180 දක්වා අවප්‍රමාණය වෙලා විතරක් නෙමෙයි, මේක වුණේ අපේ නොහැකියාව නිසා. මොකද මේ වෙනකොට අපේ කාලේ තායිලන්තය, ෆිලිපීනය, ඉන්දුනීෂයා වැනි රටවල්වල ඒ අවප්‍රමාණය වීම ස්ථාවර වෙලා, ඒ රටවල්වල අපේ වගේ මස්ථාර වෙච්ච මුදල ඉහළ යනකොට ලංකාවේ තියෙන මේ මුදල පහළ ගියා. නමුත් අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි, සිංගප්පූරුවේ ෆ්ලැට් මිල අනුව ඉන්ධන මිල 78 අපි තමුන්නාසාට බාර දෙනකොට තිබුණේ. නමුත් මේ වෙනකොට 55 ඩිසెంబර් මාසේ 19, ඒ කියන්නේ පෙරේදා වෙනකොට 55.93 ඩොලර් දක්වා අඩු වෙලා තියෙනවා. අනේ නිසා තමයි අපි මිල සූත්‍රය අනුව මේ මුල මිල සූත්‍රය කියන්නේ ගරු කතානායකතුමනි. මේ සමහර වෙලාවට සමුන්නාසුරා අපේ දිනේෂ් අපේ බඳුල ගුණවර්ධන මැතිතුමා මේ මිල සූත්‍රය ගැන විපක්ෂයේ ඉනකොට මහා යකෙක් හැටියට පෙන්වන්න හදනවා. ඒ වගේම මම දැක්ක අද අයිලන් පත්තරෙත් කියනවා dreaded fuel pricing formula back. Why is it dreaded? ඇයි ඕකට බය වෙන්නේ? මොකද හැම දේකටම සමුන්නාශ්‍රාත පරිප්පු මිල ලෝක වෙනද පොලේ වැඩි වෙනකොට පරිප්පු වලට වැඩියෙන් ගෙවනවන. පරිප්පු මිල අඩු වෙනකොට ලෝක වෙනද පොලේ ඒකට අඩුවෙන් ගෙවනවන. සීනි මිල වැඩි වෙනකොට වැඩියෙන් ගෙවලා සීනි මිල අඩු වෙනකොට සීදිතිකට අඩුවෙන් ගෙවනවන. ඇයි අපිට රට වෙනුවෙන් මේ ඉන්ධන මිල ඒ වෙළඳ පොලේ වෙනසත් එක්ක එකතු කරාම තියෙන වැඩක්ද? මොකද එකතු කරාම වරින් වර වැඩි වෙනකොට අපි ඒකත් දරන්න ඕන වගේම අඩු වෙනකොට ඒ අඩුවීමත් අපි ජනතාවට ලබා දෙන්න පුළුවන්. අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නකොට අපිට මතකයි එදා උසාවියෙන් කිව්වා ඉන්ධන මිල අඩු කරන්නයි කියලා. උසාවියෙන් කියලත් මෙතුමන්ලාගේ රජය ඒක අඩු කරේ නැහැ. නමුත් දැන් අපි ඒ සහනය දෙනවා. ඔබතුමා තුන් වතාවක් ඊනියා මුදල් ඇමති වශයෙන් ඉන්නකොට ඒ සහනය දුන්නේ ඇත්ත. ඒ සහනය දුන්නේ අපේ මිල සූත්‍රය නිසා. මොකද මේ කාලය තුලදී අර මං කියපු විදිහට ලෝක වෙළඳ පොලේ තිබුණ ඉන්ධන මිල ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තාමත් අඩු වෙනවා. ඒක නිසා තමයි අද අපේ අගමැතිතුමා කියපු පළියට ඩීසල් අපි තවත් රුපියල් 5කින් අඩු කළා, අනිත් ඉන්ධන මිලවල් රුපියල් 10කින් අඩු කරා. ඉතින් අන්න ඒකයි. මේක මේ බය වෙන දෙයක් නෑ. ආ අපි මේක පටන් ගත්තේ ගරු මැතිතුමනි, මම විපක්ෂ නායක කියාගෙන ආවේ ඒකත් වැරදුනා. ඔබතුමාට හරිම කාලයක් තියෙනවා, නරක කාලයක් තියෙනයි. අගමැති වුණාම තවත් අගමැති කෙනෙක් ඉන්නවා, විපක්ෂ නායක වුණාම තවත් ඇත්ත වෙන්න පුළුවන්. අපි හැබැයි අමාරු දේවල් වලට මුහුණ දීලා හොඳට පුරුදුයි.
අපි ආවැයට යමු මැතිතුමනි.
නෑ අපි ඔක්තෝබර් අගෝස්තු මාසේ තමයි මිල සූත්‍රය හඳුන්වා දුන්නේ. ඒ අනුව ඇත්ත වශයෙන් ඒ මාස කීපය තුළදී වැඩි වුණේ ඇත්ත. නමුත් දැන් බහින කලාවේ තියෙන්නේ. ඒ නිසා අපි ඒ බහින තරමට ජනතාවට ඔබතුමා දුන්නා වගේම මේ ගිය මාසේ අපිත් ඉදිරියට දෙනවා. ඒ නිසා මම මීට වඩා කතා කරන්න අවශ්‍ය නැහැ. යලි වතාවක් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඔබතුමන්ලාගේ සහයෝගය සඳහා ඉදිරිපත් කරමි. අපි මේ ගෙන යන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්නේ කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.
ඔබ ස්තුති ගරු මංගල සමිරන් මැතිතුමා. ඊළඟට ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, අද්දින ගරු මුදල් ඇමතිතුමා, මංගල සමරීර මැතිතුමා, 2019 පළමු මාස කිහිපයට අතුරු අයවැයක් ඉදිරිපත් කළා. 19 වසරේ නිල අයවැය ඉදිරිපත් කරන තෙක් රජයේ වීදම් පිනවීමට, රජයේ ආදායම් එකතු කර ගැනීමට, රජයේ අවශ්‍ය ණය ගැනීමට පදනමක් අද ඉදිරිපත් කරු ලැබුවා. ඒ පිළිබඳ ඉදිරි දින කිහිපය තුළදී විග්‍රහයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා කියව. ඒ සමගම මාද අපේක්ෂා කරන්නේ අද අපේ රටේ ආර්ථිකය වැටි ඇති තත්ත්වය ගැන වර්තමාන රජය විසින් කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳ අනුකූල ගෙවීමක් කරන්න. මම හිතනවා අගමැතිතුමා යම් ප්‍රකාශයක් කළා, ඒ වගේම ඔබතුමාත් ප්‍රකාශ කරා අපි කුමන්ත්‍රණ කළා ආණ්ඩුවක් හැදුවයි කියලා. නමුත් ඔබතුමාට කියන්න ඕන කිසිම කුමන්ත්‍රණයක් කෙරුණේ නැහැ. නමුත් ඔබ මතක තියාගන්න විපක්ෂයේ අපි වාඩි වෙලා ඉන්නකොට ඔබතුමාලාගේ ওই ආණ්ඩු පක්ෂයේ පුටුව එතරම් විශ්වාස තියාගෙනම ඉඳපා. මොකද කොයි වෙලාවෙ කොයි අවස්ථාවකදී ওই ජනතා විරෝධී වැඩ පිළිවෙලට විරුද්ධ පක්ෂය නැගී හිටිනවා. ඒකේ ඉඳලා ජනතාවත් නැගී සිටිනවා. මේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව මම කැබිනට්ටුවට ඉදිරිපත් කරා 2018 වසරේ ආර්ථික පිළිබඳ විමසීම කියලා එදා තිබිච්ච තත්ත්වය පිළිබඳව විමසුමක්. මම ඒක මේ අවස්ථාවේ කියවන්න කැමති නැහැ. දීර්ඝ පිටු දෙක තුනක ඒක හින්දා මම ඒක සාර්ථක කිරීම සඳහා සභාගත කරනවා. ඒක ඒ වගේම අපි දන්නවා ආණ්ඩුව බාර ගන්න අවස්ථාවේ ව්‍යාපාරිකයෝ හිටිය තත්ත්වේ. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරය ගිනි ගන්න බැරි වුණා. ව්‍යාපාර කඩා හැලුණා. ව්‍යාපාර කඩා හැලිලා වසා දැම්මා. ඔබ දන්නවද රැකියා විදිහිත භාවය වැඩි වුණා. එකක් රැක්ස් ෆැක්ටරි වහපු වින්දා යම් යම් ව්‍යාපාර වහපු නිසා ආයතන වැහුණු නිසා විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇද හැලුණු විදිය අපි දැක්කා. ඒකෙන් රැකියා විශාල ප්‍රමාණයක් නැති වුණා. ඒක ඔබ පිළිගත යුතුව තියෙනවා. මේ ආණ්ඩුව ආවන් පස්සේ විශාල ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් ඒක සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකේ තිබුණා. විශාල වශයෙන් අඩු වුණා. ඉතින් මේ තත්ත්වයේ යටතේ තමයි අපි ආණ්ඩුව බාරගත්තේ. ඒක ඒ ආණ්ඩුව ගෙනියන්න දුන්නේ නැහැ නේද මුන්නහන්සලා. ඒකින්ද අද තියෙන තත්ත්වයේ යටතේ නැවත වාරයක් මේ ගොඩනගන්න නම් ඔබ ජනතාවාදී විය යුතුව තියෙනවා. එහෙම නැතුව බදු බරෙන් බදු හැම දෙයකම බදු 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 අය කරලා තමන්ගේ භාණ්ඩාගාරේ පුරව ගන්න හැදුවත් ජනතාව මිලිකලා ඒ තත්ත්වය වෙනස් කරන්න අපිට සිද්ධ වුණා. ඒ හින්දා තමයි ආපු ගමම්ම අපි ඒ සාහනේ දුන්නේ. අද අගමැතිතුමා ඉන්ධන මිල අඩු කරා. ඉතින් මේ ඉන්ධන මිල අඩු කරන්න තිබුණා මීට දැන් මම අඩු කරා. මං අඩු කරන්න ඉස්සෙල්ල අඩු කරන්න ඕන තරම් අවස්ථාව තිබුණා. යම් අවස්ථාවක ඩොලර් 27ට 29ට 28ට ඩොලර් 28ට ගියා. ඕ කරන්න තත්ත්වයක් තිබුණේ දැන් පුළුවන්.
දැන් පිළිතුරු කතාව ඉස්සෙල්ල
ඩොලර් 28ට ගියා නේද ජන? ඩොලර් 28ටත් ඔබ බැරලේ ඩොලර් 28ට ගිය යුගයක් තිබුණා ඔබතුමාගේ කාලේ. ඔබ ආණ්ඩු කාලේ ඔබතුමාගේ කාලේ නෙවෙයි.
හරි.
ඉතින් දැන් මම කියන්නේ ඔබතුමාලා
ඔබතුමාලා යන්න කරුව මැතුමා.
ආ? ඔබතුමා මුදල් ලැබෙන්නේ කියලා මං හරියට මට මතක නැහැ. ඒකේ ඉඳ කොස්කේසේ වෙතත් එහෙම අඩු කාලයක් තිබුණා. නුත් කතානායකතුමනි කිසි විටක මිල අඩු වුණේ නැහැ. මිල වැඩි වෙනව විතරක් අපි දැක්කා. මිල අඩු කරන්න පටන් ගත්තා අපි ආවට පස්සේ. ඒ මාස කීපයට දවස් කීපයට අඩුම දවස් ගාන ආවෙන් පස්සේ අපි අඩු කරා. අඩු කරලා පෙන්නුවා තමුන්නාන්සලට මේ අඩු කරන්න ඕන පුළුවන් කියලා. ඊට පස්සේ වැඩ බද්ද අඩු කරා. මේ හැම දෙයක්ම අපි කරේ ජනතාවට වැඩ කරන්න ජනතාවට නිදහස ලබා දෙන්න. ඔය ඉතින් හරි ඉතින් ඒක ආවන එන්න තමුන්නාන්සල ඉඩ දුන්නේ නෑනේ. තමුන්නාන්සල ඉඩ දුන්නේ නෑනේ. යම් යම් දේවල් මෙතුමාලා රහස්ගතව එදා දුවලා ගිහිල්ලා අපි එලා
හම්බුනේ බොමුදයි. හරි දැන් කව
මම අනිත් දවසේ තමුන්නාන්සේට වේලාසෙනින් අර වගේම කියන්නම් මම මෙන්න මෙහෙම එකක් වෙන්න යනවා කියලා
විවාදයේදී පිළිතුරු දෙන්න පුළුවන්. හරි ගරු මැතිතුමා කතා කරනවා.
ඒකින්ද මේ අවස්ථාවේදී පැහැදිලිව ආර්ථිකය කඩා හැලෙන වෙලාවක්, විරැකියාව වැඩි වෙන වෙලාවක්, බඩු මිල වැඩි වෙන වෙලාවක්. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. ඊයේ නත්තල් පණිවුඩේ මං හිතන්නේ කාඩිනල් තුමා බොහොම පැහැදිලිව කිව්වා තුන් වේලෙන් එක වේලක් කන්නේ නැතුව ඉන්න මිනිස්සු මේ රටේ ඉන්නවා. මේ රටේ ඉන්නවා. ඒ මිනිස්සු ගැන හිතන්න. බඩු වැඩි කරනකොට බදු වැඩි කරනකොට මිල වැඩි කරනකොට අර බඩිකින්නේ ඉන්න මිනිස්සු ගැන හිතලා වැඩ කරන්න කියලා එදා එතුමාගේ පණිවුඩේ දුන්නේ. ඒ පණිවුඩේ වැදගත්කමක් තියෙනවා. ඒක ඔබට කිය යුතුව තියෙන. ඒ පණිවුඩේ වැඩි හරියක් බාර ගන්න ඕන මං හිතන්නේ ආණ්ඩුව. මොකද ඔබ වැඩි කරන්න යන හැම බද්දකින්ම මේ රටේ ජනතාවට පහර වැදෙනවා. ඒක නිසා IMF එක කියන දේම කරන්න යන්න එපා. ඒක කරලා අමාරු වැටෙනවා රටවල්. ඉතින් ඒක නිසා තමුන්නාන්සේ මීට වඩා ජනතාවාදීව ජනතාවගේ පැත්තෙන් බලලා කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා බඩු මිල අඩු කරන්න මිනිසුන්ට අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි කතානායකතුමනි. එක වේලක් කාලා තමයි සමහරු ජීවත් වෙන්නේ. ඉතින් මේ තත්ත්වය වෙනස් විය යුතුව තියෙනවා. ඉතින් මේ වෙනස් කිරීම අපිට කරන්න බැරි නම් මම හිතනවා පහලකින් වශයෙන් කාටවත් ඒකට නිදහසට කරුණක් නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. ඒක නිසා මේ තත්ත්වය පිළිබඳව මම වැඩි දියුණු කතා කරන්න යන්නේ නැහැ. ඔබතුමා බරෑරුම් අවස්ථාවක ඉන්නේ. මේ රටේ අද අපි ආවෙ නැත්තම් එදා ප්‍රංශයේ වෙච්ච දේ සිදු වෙන්න තිබුණා. එහෙම නැත්තම් ග්‍රීසියට වෙච්ච වැඩේ වෙනවා. ඒ තත්ත්වයෙන් රට බුදවා ගැනීමේදී අපි හැම වෙලාවෙම ඒ කටයුත්තට කටයුත්ත කිරීමට අපි සූදානම් වෙලා ඉන්නේ විපක්ෂයක් වශයෙන්. මේ අතුරු ගිනුව පිළිබඳව අපි මම මේ අවස්ථාවේ මීට වඩා කතා කරන්න යන්නේ නැහැ. මොකද අනිත් කටකින්
ෆිල්ම්
කතාවට ඉඳීලා
ඔල ෆිල්ම් ආචර් පොකට දෙලිගව දෙන්නවා. දැන් බොමිසෝටි ෆිල්ම් ආචර් සරත් ෆොන්සේකා මහත්මයා ඔබතුමාට මිනිත්තු කිහිපයක් කරුණු පැහැදිලි කිරීමක් සඳහා මම අවස්ථාව දෙනවා.
ස්තුතියි ගරු කතානායකතුමනි. මම 2018 11 29 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්නයක් යටතේ දැනුම් දුන්නා. මට විරුද්ධව ජනාධිපති විසින් එල්ල කළා තියෙන ඝාතන සැලැස්මක් සඳහන් කරවි මට විරුද්ධව එල්ල කළ තියෙන චෝදනාව ගැන ඔබතුමාට මම ලිඛිතව ඒක එදා බාර දුන්නා. ඔබතුමාට ස්තුති කරන්න ඕනේ. ඔබතුමා වහාම ක්‍රියාත්මක වෙලා පොලිස්පත්තුමාගෙන් ඒ ගැන විමසීම ගැන පොලිස්පත්තුමා පිළිතුරක් කියවලා තියෙනවා. ඔබතුමාට ඒ ගැන විස්තර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්තුමාත් විස්තරයක් කියවලා තියෙනවා. පොලිස්පත්තුමාට උත්තරයක් ඇරලා තියෙනවා. ඒ දෙක මම මෙතන කියවනවා සභාගත කිරීමේ අවශ්‍යතාවය මත මට අවස්ථාව දෙන්න. පොලිස්පත්තුමා පූජිත ජයසුන්දර පොලිස්පත්තුමා ඔබතුමාට ලැබපු ලිපිය කරු ජයසුරේ මැතිතුමා ගරු කතානායක ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශයකින් වරප්‍රසාද කඩවීම ශීර්ෂගත කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඔබතුමා අමතන ලද 2018/11/29 දිනැති ලිපිය සම්බන්ධයෙන් ගරු කතානායකතුමාගේ ලේකම් විසින් මා වෙත යොමු කරන ලද 2018/11/29 දිනැති අංක SP ඇලෙයිරක් PS ඇලෙයිරක් පොලි ඇලෙයිරක් 2018 ඇලෙයිරක් 25 දරන ලිපිය හා සැබඳේ. ඇමුණුම 1 පරිච්ඡේද 2 පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඔබතුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපියෙන් කියවෙන කරුණු පිළිබඳ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් කඩිනමින් යොමු කරන ලෙසට මා වෙත දැන්වීමෙන් පසුව මාගේ අංක SD ඇලෙයිරක් IG ඇලෙයිරක් OUT ඇලෙයිරක් S කෙටිරක් 04 ඇලෙයිරක් 60.62 ඇලෙයිරක් 2018 හා 2018/12 පළවෙනි දිනැති ලිපිය මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් ඇඳවන ලදී. එකී වාර්තාවට අනුව 3 පරිච්ඡේදයේ එකී වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අතිගරු ජනාධිපතිතුමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකර විමර්ශනයකදී ඒවට සාක්ෂි කිසිවක් අනාවරණය වී හෝ නොමැති බව සඳහන් කර ඇත. එම ලිපියේ පිටපතක් ඇවුණුම 2 වශයෙන් යාකර ඉදිරිපත් කරමි. ඉහත වාර්තාව ඔබතුමාගේ දැනගැනීම සඳහා කාරුණිකව ඉදිරිපත් කරමි. පූජිත් ජයසුන්දර පොලිස්පති කොළඹ 1. ගරු කතානායකතුමනි, ඇමුණුම හැටියට ඉදිරිපත් කරපු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති DWRB සෙනවිරත්න රවි සෙනවිරත්න මෙතුමාගේ ලිපිය මම කියවන්න කැමති. පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශයකින් වරප්‍රසාද කඩවීම ඉහත ශීර්ෂ යටතේ ගරු කතානායකතුමාගේ ලේකම් විසින් ඔබාමතය ඇති 2018/11/29 දින වන දින අංක SP ඇලෙයිරක් PS ඇලෙයිරක් පොලි ඇලෙයිරක් 2018 ඇලෙයිරක් 25 දරන ලිපිය හා ඒ පිළිබඳ ඔබගේ සමාංක සටහන හා බැඳේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අතිගරු ජනාධිපතිතුමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට පැමිණිල්ලක් මෙම දෙපාර්තමේන්තු වෙත ලැබී හෝ මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරන විමර්ශනයකදී ඒවට සාක්ෂි කිසිවක් අනාවරණය වී හෝ නොමැති බව කාරුණික දන්වමි. මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා ගරු කතානායකතුමනි, ජනාධිපති ඝාතනයකට සරත් ෆොන්සේකා වගේ කිසි සම්බන්ධයකුත් නැහැ, එවැනි පැමිණිලිත් නැහැ, එවැනි සාක්ෂිත් නැහැ. නමුත් ඊයේ මම දැක්කා දෙරණ රූපවාහිනී නාලිකාවේ අර නාමල් කුමාර කියන පිස්සා ඇවිල්ලා නැවතත් නොකඩවා කියනවා ෆීල්ඩ් මාෂල් මේ දවස්වල බය වෙලා ඉන්නේ, ජනාධිපති සල් ඝාතනය ගැන සැලසුම් ගැන නිතරම කතා එළියට එනවා කියේවා. මිල්ලා සිටනවා මේ මෙතනත් මාධ්‍ය හතර වටේම ඉන්නවා, මේවා දානකොට වගකීමකින් ඒගොල්ලෝ මේවා දාන්න ඕනේ. ඊට අමතරව අපේ වරප්‍රසාද ගැන ඔබතුමාට හැකිනම් ක්‍රියාත්මක වෙන්න, මේ මාධ්‍යයට දැනුම් දෙන්න, මේ වගේ කිසිම චෝදනාවක් නැහැ කියලා හැම අංශයකින් ඔප්පු වෙලා තියෙද්දිත් දේශපාලන න්‍යායපත්‍ර ඉදගෙන අපට මඩ ගහන්න ඒවට උපකාර කරන්න එපා කියලා.
හොඳයි, ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. ගරු කවි රාශිම් මැතිතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පසුව කතා කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මේ අතුරු සම්මත ගිණුම අද ගරු මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කිරීම පිළිබඳව විශේෂයෙන්ම ඉදිරි මාස 4කට අපේ ගෙවීම් සඳහා ඒ ගිණුම සම්මත කිරීමට ගේන යෝජනාව මට ඇත්තටම පුදුම හිතුණා. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මිනිස්සු ගැන හිතන්න, ජනතාව ගැන හිතන්න කියලා කතා කරනකොට වසර 20ක් අකණ්ඩව ආණ්ඩු බලයේ ඉද්දී 1994 ඉඳලා ඉන්පසුව 2005 සිට මේ රටේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන කාලයේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ධනවාදයේ කකුස්සියක් බවට පත් කරපු ආණ්ඩුව මේ රටේ ආදායම් පරතරය වැඩි කරලා විශේෂයෙන්ම නව ලිබරල්වාදයේ ප්‍රතිපත්ති ඔබ්බටම ගෙනියලා ඕවා තමන්ගේ දේශප්‍රේමී සලුවෙන් වසා ගන්නට කටයුතු කරපු උත්සාහ කරපු අය පිළිබඳව මට කියන්න පුළුවන් පුංචි අර කතාවක් තියෙනවා අපේ කතානායකතුමනි, හිමවලහ ගැන. හිමවලහ සාමාන්‍යයෙන් සීතල කාලේ හොඳට කාලා බුදිය ගන්නවා. ඒකට කියන්නේ සිසිල තරණය කියලා. එතකොට හයිබනේෂන්. ඒ හිමවලහ වගේම අවුරුදු 10ක් සම්පූර්ණ බලය තියෙද්දි මේ පොහොට්ටුවේ ඉන්න සමාජිකයෝ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න හැම සමාජිකයෙක්ම මේ අවුරුදු 10ම ආණ්ඩු පක්ෂයේ ඇමතිකම් කරා. ඇමතිවරු 120 ගානක් හිටියා මේ පාර්ලිමේන්තුවේ. තමන්ට මහජනයා නියෝජනය කරන්නට ඕනෑම බලය තිබුණා, කාලය තිබුණා. අවුරුදු 10 මේ රටේ ඉන්න සමාජයේ ප්‍රශ්න විසඳන්න බැරුව පවුල් පිටින් මිනිස්සුන්ට අමාරුකම් වැටෙනකොට ඒ කාල පරිච්ඡේදය තුළ තමන්ට අර සුපෝගභෝගී පන්තියට විශේෂයෙන්ම බදු සහන දෙද්දී සාමාන්‍ය මිනිස්සුන්ට බදු අය කර, ඒ වගේම NBT කියන ජාතිය ගොඩ නැගීමේ බද්ද, ඒ වගේම එක්සයිස් බද්ද, ඒ වගේම ආනයන බද්ද, මේ අපේ ආහාරවලට බදු අය කරමින් මිලවල් වැඩි කරලා මිනිස්සුන්ව අමාරුවේ දානකොට ඒ දවස්වල මේ අය බලයේ ඉන්න කාලේ නියෝජනය කරේ ජාවාරම්කරුවෝ, ඒ වගේම කොන්ත්‍රාත්කරුවෝ, ඒ අය නියෝජනය කරේ වෙන පන්තියක්. එතකොට ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට කතා කරන්නේ වෙන භාෂාවක්, විපක්ෂයට එනකොට කතා කරන්නේ වෙන භාෂාවක්. ඒ නිසා ඒ අභියෝගත් එක්ක තමයි මේ ආණ්ඩුව 2015 අපට බාර ගන්න උනේ. මේ වෙලාවේදී අපි බාරගත්තේ නායකන්දක් කුණුකන්දක් එක්ක. ඒ වෙලාවේදී සයිටම් ප්‍රශ්නය මේ ඔක්කොම සමාජයේ මේ අවුරුදු 3 තුල නිර්මාණය වූ ප්‍රශ්න නෙවෙයි. අවුරුදු 20ක් තුල මේගොල්ලන්ට ආණ්ඩු බලයේ ඉන්නකොට විසඳන්න පුළුවන් හැකි ප්‍රශ්න 2009 යුද්ධය ඉවර වෙලා අවුරුදු 5ක් තිබුණා. ඒ අවුරුදු 5ෙත් ඒ ප්‍රශ්න විසඳුවේ නැහැ. ඒ නිසා මම හිතන්නේ දැන් හැමදාම එයාලා මේ රට බෙදනවා කියන බොරු ගෝනි බිල්ලෙක් මවලා මිනිසුන්ට කිව්වට ඒකට මිනිස්සු අහුවෙන්නේ නැහැ. අපි කිසිම දවසක මේ රටේ ස්වෛරීත්වය පාවා දෙන්නේ නැහැ, ඒකීයභාවය පාවා දෙන්නේ නැහැ. ඒක UNPA ප්‍රතිපත්තියක් කියන එක විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මම ප්‍රකාශ කරන්න කැමති. ඒ නිසා මේ ප්‍රධානම කතා අපේ මුදල් ඇමතුමාට මම කියන්න කැමති. මුදල් ඇමතුමනි, මේ ලොකුම පාවා දීම සිදු වුණේ මේ කාල පරිච්ඡේදය තුළ. පාවා දීම ගැන කතා කරනවා නම් රට බේරගන්න ගත්ත තීරණය කියලා කිව්වනම් මම කතානායකතුමනි මම අහන්න කැමති පෞගිය කාලේ මේ දින 51 තුල ඩොලර් මිලියන 950ක් මේ රටෙන් ඉවත් වුණා. ඒ ඩොලර් මිලියන 950න් ගත්තම කෙලින්ම ඩොලර් මිලියන 600ක් එහෙම නැත්නම් රුපියල් කෝටි 10,880ක් රුපියල් කෝටි 10,880ක් දින 51කින් මේ රටෙන් රුපියල් ආරක්ෂා කරන්නම අපෙන් ගිලිහි ගියා. ඒ රුපියල් කෝටි 10,880 කෙලින්ම මේ රටේ සම්පත් මුදල් ඒක නැති වී ගියා. හේතුව ප්‍රධානම මේ ආර්ථික මේ ව්‍යවස්ථා අර්බුදය නිසා. ඒක මේ රටට කරපු ලොකුම ආර්ථික පාවාදීම. ඊට අමතරව තව කෝටි ගාණක් ගියා ඒ කාල පරිච්ඡේදය තුල. මම ඒ නිසා මම කියන්න ඕනේ විශේෂඥ කරු කතානායකතුමනි මේ මුදල් යෑම විතරක් නෙවෙයි අපි බැලුවම මේ කාල පරිච්ඡේදය තුල අපේ විදේශ ආයෝජන ගත්තම ඒ විදේශ ආයෝජන අපේ ඩොලර් බැඳුම් කරවලින් තියෙන ආයෝජන වලින් අඩුම ප්‍රමාණයට වැටිලා තියෙන්නේ මේ කාල පරිච්ඡේදය තුල. ඒ කියන්නේ foreign holdings of foreign sovereign bonds has come to an all time low in this country. On top of it there is a huge serious effect on the Sri Lanka rupee. While regional countries are strengthening the rupee, our rupee strengthening their currencies, our rupee is still falling. ඒ වගේම ගරු කතානායකතුමනි අනෙකුත් ආර්ථිකම පැත්තෙන් තියෙන පාඩුව මේ පාර අපේ වැඩිම අපනයන ඉලක්කය ඩොලර් බිලියන 17.2ට අපි ඉලක්ක කරලා තිබුණා. ඒක ගන්න තිබුණා. නමුත් මේ දින 51 නිසා අපට ඒක ඩොලර් බිලියන 16.5ට අඩු වෙලා තියෙනවා. අපි කොහොමත් ඒක ස්ථාවර කරලා තියෙනවා. නමුත් ඒකෙන් එන පාඩුව තව ඩොලර් මිලියන 700යි. ඒක රුපියල් කෝටි වලින් ගත්තම තව රුපියල් කෝටි 10000යි. එතකොට රුපියල් කෝටි 20000ක් අර කලින් කියපු කෝටි 10,880ත් එක්ක රුපියල් කෝටි 20000ක පාඩුවක් ඒ දෙකේම. එතකොට සංචාරය ගත්තම ඒකෙන් එන පාඩුව. මේ ඔක්කොම ගත්තම එක බලතණ්හාවකට හදිස්සියේ පස්ස දොරෙන් ඇවිල්ලා බලය ගන්න ඕන නිසා ඒ ආසාවටම රටට කරලා තියෙන හානිය මැන්නම තව අවුරුද්දක් දෙකක් මේක ආපහු නිවැරදි කරන්න කාලයක් යනවා. ඒක තමයි ලොකුම පාවාදීම කියලා මම විශේෂයෙන්ම කියන්න ඕනේ. අනිත් එක ගරු කතානායකතුමනි අපිට අහිමි වෙච්ච දේවල් බොහෝ දේවල් සිදු වෙලා තියෙනවා. ඒ අහිමි වෙච්ච දේවල් දිහා ගත්තම අපිට විශේෂයෙන්ම පහුගිය කාලේ ඩොලරය ගත්තම ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම අගයට ගිය කාලය ඒ දින 51. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ මාසයක් තුළ කොටස් වෙළඳපොළ සිට ඉවත් වූ විශාලම විදේශ ආයෝජන ප්‍රමාණය සිදු වුණේ ඒ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්වරම වැඩිම විදේශ ණය ආධාර ප්‍රමාණය අත්හිටවීම සිදු වුණේ මේ කාලය තුළ. එතකොට මේවා ඔක්කොම දිහා බැලුවම මේවා අපි ගණන් ගිලව හදලා බලනකොට මේක විශාල පාඩුවක්. තව පැත්තකින් ගන්න අපි මේ රටේ ජනතාවට වැඩ කිරීම සඳහා ගත්තම අපි ඒක ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. අපි ඒක ප්‍රචාරය කරලා තියෙනවා මදි. මම එක උදාහරණ දෙක තුනක් කියන්නම්. එක පැත්තකින් ගන්න නිවාස වැඩසටහන. නිවාස වැඩසටහන ගත්තම පහුගිය මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ ඒ කාල පරිච්ඡේදය තුළ රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් හදාපු ගෙවල් අලුතෙන් පේන්ට් කරලා ඒ ගෙවල් වලටම බෝඩ් අලවලා විමල් වීරවංශ මහතාගේ නම දාලා අලුත් ගෙවල් හැදුවා කියලා පෙන්වුවා. ඒවා ඔක්කොම ගණන් ගත්තනම් අලුත් ගෙවල් හැටියට ඒ අවුරුදු පහේම 2010 සිට 2015 දක්වා හදලා තියෙන ගෙවල් 1,05,000යි. ඒ අවුරුදු පහේම මහා ලොකුවට දුප්පත් මිනිසුන් වැඩ කරනවා කියනවා. නමුත් මේ අවුරුදු දෙකමාර තුළ 2015 සිට 2017 දක්වා සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ ගෙවල් 280,000ක් අපි සම්පූර්ණ කරලා තියෙනවා දැන් වෙනකොට. මේක බලන්න මේකේ තියෙන වෙනස. ඊළඟට බලන්න මේ රටේ මහා ලොකුවට ජාතිය ආගම ගැන කතා කරනවා. පන්සල් ගැන කතා කරනවා. අපි මේ කෙටි කාලය තුළ ගිය වසරේ 2017 ගරු අග්‍රාමාත්‍ය සසුනෝදය වැඩසටහන මම ඉවර කරනවා.
විනාඩි දෙකක් තියෙනවා.
ඔව් කතානායකතුමනි මේ පන්සල් ටික ගත්තම සසුනෝදය වැඩසටහන යටතේ ගරු අග්‍රාමාත්‍යතුමා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා පළමුවෙන්ම අපි සසුනෝදය ජාතික වැඩසටහන යටතේ පන්සල් 900කට අපි කෝටි 42ක් වෙන් කරා. ඊට අමතරව විශේෂ ව්‍යාපෘති යටතේ තව පන්සල් 25ක් විහාරවල සංස්කෘතික දියුණුව සඳහා තව කෝටියක් මේ ඔක්කොම එකතු කරුවම අවුරුද්දක් ඇතුළ කෝටි 51ක් අපි වෙන් කරලා තියෙනවා පන්සල් විහාරවල සංවර්ධන වලට. කිසිම ආණ්ඩුවක් මේ වගේ වැඩ කරලා නැහැ මේ එක අවුරුද්දක් තුළ. එතකොට අපි නිවාසවලට පන්සල්වලට විහාරවලට පල්ලිවලට කෝවිල්වලට මේ වගේ මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ජනතා සුභසිද්ධිය සඳහා සහනාධාර පැත්තෙන් සමෘද්ධිය වැඩි කරා. ඒ වගේම ජනතාවට අපි ඖෂධ වර්ග අඩු කරා. අපි ඒ වගේම ලක්ෂ 45ක දුවා දරුවන්ට සුරක්ෂා වැඩපිළිවෙල ආරම්භ කරා. පෝෂණ මල්ලෙන් ලක්ෂ රුපියල් 20000 ගානේ ගැමිණි මව්වරුන්ට ලබා දෙනවා. මේ ආදි වශයෙන් මේ අපි මේ අමාරුම කාලේ ණය ගෙවාගෙන ගිය කාලේ මේ ටික කරලා තියෙනවා. කථානායකතුමනි, ඒ විතරක් නෙමෙයි මේ අවුරුද්දේ අපි ඩොලර් බිලියන 4.5ක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරණ පවුල් වලට ගෙවන්න ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ජනවාරි මාසේ 2019 අලුත් අවුරුද්දට ඊට පසුව තව ඩොලර් බිලියන 5.5ක් ඩොලර් බිලියන 5.5ක් පරණ පවුලට ණය ගෙවන්න සිද්ධ වෙනවා. මේ ඔක්කොම කරන්න නම් අපි ඔක්කොමලා කැපවීමක් කරන්න ඕනේ. මේ රටේ සියලු දෙනා මේ කැපවීම කරන්න ඕනේ. අපි දේශපාලන පැත්තෙන් මේ බලය ගැනීම නෙවෙයි සටන් කරේ. අපි සටන් කරේ හරි දේ වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. එනිසා අපට මැතිවරණ වලට යන්න ඕන වෙලාවක එක්සත් ජාතික පක්ෂයේ සූදානම්. නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දේශපාලන පක්ෂවලින් විමසලා ඒක ප්‍රජාතන්ත්‍රවාදීව තීරණයක් ගැනීම. මෙහි ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බලෙන් ඡන්දයක් තියන්න නොදී බය කරවල තර්ජනය කරලා ඡන්දයක් වළක්වන්නට උත්සාහ කරපු අයත් එක්ක ඒ විදිහට අපි ඡන්දයකට අඳ ලෑස්ති නැහැ. අපි මේක සාකච්ඡා කරලා හැමෝම එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව තීරණයක් අරගෙන මේ රටේ අලුත් වරමක් ගන්න අපි ඕන වෙලාවක සූදානම්. අපි ඒ වෙනතෙක් මුදල් ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපි මේ පාර පාරවල් වලට ඒ වගේම ගෙවල් හදන්න මුදල් දාපු ඒවා ඔක්කොම ප්‍රමාද වුණා මේ අර්බුදය නිසා. එනිසා මම ඉල්ලීමක් කරන මුදල් ඇමතුමාගෙන් මේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමත් එක්ක සීරෝ බජට් ප්‍රතිපත්තිය මේ දිසැම්බර් මාසේ 31 අවසන් වීම තව මාස 3කට දීර්ඝ කරන්න, මාර්තු මාසය වෙනකන් දීර්ඝ කරලා අපේ ව්‍යාපෘති ටික ගමට දාපු ගම් පෙරළිය මුදල්, පාරවල් වලට මුදල්, ගෙවල් හදන මුදල්, ජනතාවට ප්‍රතිලාභ යන මුදල් ටික තව මාස 3කට වැඩි කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරමි.
මගේ
කතාව අවසන් කරමි.